පින්වත්නි, ස්මරණීය දවසක්, සුවිශේෂී දිනයක් ද අද නොවේයි. බොහෝ ඈත අතීතයේ අවුරුදු දහස් ගණනකට පෙර අදවන් වූ වෙසක් පුන් පොහෝ දිනයක බොහෝම අසිරිමත් මෙන්ම ලෙහෙසියෙන් පහසුවෙන් සුලභව සිදු නොවන සිතවීමක්, පිබිදීමක්, අවදිවීමක් දුනා මේ ලෝකය සාක්ෂි දරුවා එබඳු අසිරිමත් දුර්ලභ පිබිදීමකට. පිදුවීම තමා අතිවිශේෂ දවස නොවේ, දවස සාමාන්‍ය දවසක්. පෞද්ගලිකව කෙනෙකුට වටිනා දවස් තියෙන්න පුළුවන්. තමන්ගේ උපන්දිනේ බොහොම වටිනවා වෙන්න පුළුවන්. තව කෙනෙකුගේ උපන්දිනේ අම්මගේ තාත්තගේ දරුවෙක්ගේ විවාහ වුණු දිනය, විභාගයක් සමත් වූ දිනය, රැකියාවකට ගිය දිනය, තමන්ට හොඳ යාළුවෙක් හම්බුන දවස. එබඳු පෞද්ගලිකව අනුස්මරණීය දවස් කාටත් ඇති. මේ පෞද්ගලික සුවිශේෂත්වයට එහා ගිහිල්ලා පොදු විශ්ව සුවිශේෂී බවක් ඒ සිදුවීමට තිබෙනවා. ඒ නිසයි ඒ දවස විශිෂ්ට වෙන්නේ. පිට දවස සමරන්නත් පුළුවන්, සිදුවීම සමරන්නත් පුළුවන්. එතකොට දවස, වෙසක් දවස සමරන ක්‍රමය අපි දන්නවා. අපි බෞද්ධ කොඩි ප්‍රදර්ශනය කරනවා, සරසනවා, විවිධ පින්කම් සංවිධානය කරනවා, දන්සැල්, වෙසක් කූඩු, භක්ති ගීත, ඒ සියල්ලෙන්ම මේ දවස අනුස්මරණය කරනවා. ඒ වෙසක් දවසට අපි කිට්ටු වෙනවා, සමීප වෙනවා. හැබැයි ඒ අතීතයේ උණු සිදුවීමට සමීප වීම ඊට වෙනස්. ඒ වෙසක් කූඩුවක් කරහා, බෞද්ධ කොඩියක් කරහා, පහනක් කරහා, සැරසිල්ලක් කරහා, ගීතයක් කරහා සමීප වෙන්න බෑ. මේ උත්සාහ කරන්නේ ඒ සිදුවීමට සමීප වෙන්න, ඒ සිදුවීම තේරුම් ගන්න. අපේ අඳුරු ජීවිතවලට ආධ්‍යාත්මික ප්‍රභාවක්, ආලෝකයක් ලබා ගන්න. කවදත් කවුරුත් අපරුත්තු කෝටියක් සමග තමා ජීවත් වෙන්නේ, ජීවිතේ පටන් ගන්නෙත්, ජීවත් වෙන්නෙත්, ජීවිතේ අවසාන කරන්නෙත්. ඒ තමා සාමාන්‍ය රටාව, බලාපොරොත්තු ලක්ෂයක් සමග පමණ උපදිනවා, ජීවත් වෙනවා, දවසක මිය යනවා. මිය යන්නෙත් බලාපොරොත්තු පොදියක් සමග, උපදින්නෙත් අපේක්ෂා රසක් සමග, ජීවත් වෙන්නෙත් ඒ විදිහටම තමයි. ඒ අපේක්ෂා උපදින මූලය, මුල කුමක්ද කියලා අප දන්නේ. අපේක්ෂාවල උල්පත මේ බලාපොරොත්තු කන්ද, බලාපොරොත්තු ගංගාව, බලාපොරොත්තු ප්‍රවාහය ගලාගෙන බහින්නේ මොන උල්පතින්ද කියලා. මේ උල්පත ගැන සාමාන්‍ය ලෝකයට අවධානයක්, අවබෝධයක්, අවශ්‍යතාවයක් නැහැ. මේ බලාපොරොත්තු රැල්ලත් එක්ක අපි ගහගෙන ගහගෙන යනවා. ඒට තමයි ජීවත් වීම කියන්නේ. බලාපොරොත්තු වෙන තැනකට ඉන්න ලැබුණොත් සතුටුයි, බලාපොරොත්තු වෙන තැනක ඉන්න ලැබුණොත් සතුටුයි. හැබැයි ගංගාවක් එක තැන නවතින්නේ නැහැ. ඉදිරියට යනවා, හැරෙනවා, නැමෙනවා, උඩින් යනවා. දැන් අපි බලාපොරොත්තු තැනක ඉන්න බැරි වෙනකොට අපිට දුකයි. මේ සැපයි දුකයි දෙක අතරේ දෝලණය වෙමින් යලි යලිත් යලි යලිත් බලාපොරොත්තු දල්වා ගනිමින් යන ගමනකට තමා ජීවිතේ කියන්නේ ජීවත් වෙනවා කියන්නේ. ඒතර මේ ගමනේ අපි අද සිටිනවාට වඩා වඩාත් හොඳ තැනකට, යහපත් තැනකට, උසස් තැනකට සහ ඉහළ තැනකට යන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒ තමයි බලාපොරොත්තු. හිටින් තැනට වඩා පහළට එන්න, තියෙනවට වඩා ලෙඩ හදාගන්න, වඩා දුප්පත් වෙන්න, දිලිඳු වෙන්න, නූගත් වෙන්න, අප්‍රසාදයටපත් වෙන්න, අසතුටටපත් වෙන්න බලාපොරොත්තුවක් නැහැ. මොනම බලාපොරොත්තුවක්වත් නැහැ. ඉන්න තැනින් පල්ලෙහැට එක අඩියක්වත් එන්න. සියලුම බලාපොරොත්තු කේන්ද්‍රගත වෙන්නේ ඊළඟ පඩියට. මේ ඉන්න පඩියට වැඩි ඉහළ තියෙන පඩියට. ඊළඟ පියවරට. ඒ විදිහට ඉහළ යෑමේ සහ උසස් වීමේ අභිලාෂය සාමාන්‍ය සිතක දහවන බලයක්, සාමාන්‍ය සිතක තිබෙන මේ ප්‍රවේගය තමා ඉන්න තැනට වඩා හොඳ තැනකට, යහපත් තැනකට, උසස් තැනකට සහ ඉහළ තැනකට යෑම. පන්තියෙන් පන්තියට පාසල් දරුවෙක් ඉහළට යනවා වගේ යන්න යන්න සතුටුයි. ඉහළ පන්තියකට, ඉහළ පන්තියකට, උසස් පෙළට, විශ්වවිද්‍යාලයකට, ඊටත් එහා රැකියාව, රැකියාවේ උසස් වීම, ඉහළ වැටුපක්, ඉහළ වැටුපක්, වැඩි වගකීම්, වැඩි බලයක්, වැඩි වරප්‍රසාද, වැඩි ජනප්‍රසාදය. දැන් මේ විදිහට විවිධ ක්ෂේත්‍රවල අභිලාෂයන් බලාපොරොත්තු විහිදිලා තියෙන එකම ක්ෂේත්‍රයක නොවේ. ආර්ථික පැත්තෙන් ගත්තත් ඊට වඩා යහපත් ආර්ථික තත්ත්වයක්, වැඩි ආදායමක්, වැඩියෙන් වියදම් කරන්න පුළුවන් හැකියාවක්, වඩාත් ඉතිරි කරන්න පුළුවන් හැකියාවක්, හිතෙන හිතෙන දේ කරන්න පුළුවන් හැකියාවක්, තමන්ගේ අනසකට නතු වෙන පිරිස වැඩි කර ගැනීමේ අභිලාෂය. මේ ආකාරයෙන් කල්යාණ මිත්‍රවරුනි, මනුෂ්‍යයා වේගවත් ගමනක කවදත් ඒ කිසියම් තැනකට ආවහම අන්න උපරිමයට ආවා කියලා කියන්න පුළුවන්. සාමාන්‍ය කෙනෙකුට බලලා කියන්න පුළුවන්, අරයා ඉන්නේ හිණි පෙත්තේ, ආර්ථිකයෙන් හිණි පෙත්තේ, දැනුමින් හිණි පෙත්තේ, බලයෙන් හිණි පෙත්තේ, නිරෝගීකමෙන් හිණි පෙත්තේ. එහෙම කෙනෙකුට මෙහි ඉඳලා බලලා ඈත කන්දක් මුදුනක් පේනවා වගේ අනිත් අය ගැන නිගමනයකට, විනිශ්චයකට එන්න පුළුවන්. එහෙම ආවහම පහළ ඉන්න කෙනෙකුට හිතෙන්නත් පුළුවන්, අනේ මටත් ඒ වගේ තැනකට යන්න තියෙනවා නම්, ඒ බඳු ඉහළ තැනකට, ඒ බඳු ධනවත් තැනකට, උගත් තැනකට, බලවත් තැනකට ඒ ඉලක්ක කරගන්න. හිණි පෙත්තට ගියාම මොනම ක්ෂේත්‍රයකින් හරි ඒ හිණි පෙත්තේ සිටින කෙනාට තමන් ඉන්නේ හිණි පෙත්තක කියන හැඟීම එන්නේ බොහොම ස්වල්ප වෙලාවයි. සෑහීමකට පත්වීම රැඳෙන්නේ තප්පර කීපයක්. ඉන්පසු අර පහළම නිම්නේ සිටින කෙනාට දැනෙන හිස් බව, රික්තය අර හිණි පෙත්තේ ඉන්න කෙනාටත් දැනෙනවා. වෙනසක් නැහැ. වෙනසක් නැහැ. හැබැයි මේ දෙන්නව සංසන්දනය කරන්න බැරි නිසා අපි හිතනවා පහළ ඉන්න කෙනා තමයි හිස්. අර උඩ ඉන්න කෙනා අංග සම්පූර්ණයි, පිරිලා කෙළවරටම ගිහිල්ලා ඉහළටම. හැබැයි ඇතුලෙන් බැලුවාම ඒ හිස් බව ඒ විදිහටම තියෙනවා. ඒ ඇතුලේ හිස් බව පිරීලා නැහැ. ධනෙන්, දැනුමින්, බලයෙන් කිසි දෙයකින්. හැබැයි තව යන්න තව ඉහළ තැනක් නැහැ දැන්. ඉන්නේ හිලිපෙත්තේනේ. අන්න එතනදී තමා මෙලෝ වශයෙන් යන්න තැනක් නැත්තම් ඊට එහාට එහෙනම් ඉන් එහා තැනක් පරලෝ වශයෙන් ඇති මේ ජීවිතේ බැරි නම් මරණින් මතු ඇති කියලා ඒ පිළිබඳ උනන්දු වෙන්නේ. ඒ එතන අලුත් බලාපොරොත්තුව දැන් මේ ජීවිතේ පැත්තෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් සියල්ල ලැබිලා ආයේ බලාපොරොත්තු වෙන්න බැහැ. දැන් අන්න එතනදී ඇති වෙනවා මරණින් මතු මත්ත පිළිබඳ බලාපොරොත්තු. මේ ඉන්න තැන ඒ විදිහටම තියාගන්න, ඊට වැඩිය එහාට යන ගමනක්. දැන් එතනින් එහාට ඒදී සිද්ධ වුණත් දෙවි කෙනෙක් වුණත්, බ්‍රහ්මෙක් වුණත් දෙවි කෙනෙක් වෙන්න නම් අපිට තියෙන දේවල් අපි බෙදා ගන්න ඕනේ. ගොඩ ගහගෙන දෙවි කෙනෙක් වෙන්න බෑ. අප සතු දේ පරිත්‍යාග කරන්නට ඕනේ, බෙදා ගන්නට ඕනේ. සහ තවත් කරදරයක් නැතුව ජීවත් වෙන්නට ඕනේ. මේ තමා සුසුසුකන් දෙක මරණින් මතු සැප ලබන්නට, සුගති සම්පත් ලබන්නට. ඒ විදිහට ඒ සුසුසුකන් සම්පූර්ණ කිරීමෙන් කෙනෙකුට ඒ දිව්‍ය සම්පත් ලැබෙන්නට පුළුවන්. ඒතර මෙතෙන්ට වැඩි ඉහළ තැනක් එතන. ඉතින් එතෙන්ට ගියාමත් එතනත් තව ඉහළ 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 තල තියෙනවා. සෑහීමකටපත් වීමක් එතනත් නැහැ. ඒ මනුෂ්‍ය සැප වලින් සෑහීමකටපත් නොවුණු මනස දිව්‍යමය සම්පත් වලින් කොහොමත් සෑහීමකටපත් වෙන්නේ නැහැ. භෞතික සම්පත් වලින් ඉහළම සම්පත අපේ හිතුවත් සදිව්‍ය ලෝක විදියට, ඉතින් ඒ කෙලවරටම ගියාමත් ඉන්නේ අර මෙතන පාමුල හිටියේ කෙනාගේ කෙනාම තමයි ඒ හිස් රික්තයත් එක්ක. ඒ රික්තේ පිරුණා නෑ. ගෙදර පිරුණාට, මාලිගයේ පිරුණාට, බැංකු බිනුම් පිරුණාට ආධ්‍යාත්මයේ හිස් අතෘප්තියෙන් පිරිලා. පිරලා තියෙන අතෘප්තියෙන් සෑහීමකටපත් නොවන ගතිය. ඉතින් ඒ මරණින් මතු ගැන අපිට විග්‍රහ කරන්න බැරි නම් අපි මේ ජීවිතය බැලුවත් අපිට පේනවා අතෘප්තියයි ධනවත්කමයි එකට යන බව. ඒ ධනවත් බව තියෙනවා, නමුත් අතෘප්තියත් ඒ මට්ටමටම තියෙනවා. බලය තියෙනවා, නමුත් අතෘප්තිය තියෙනවා. ඒ සෑහීමකටපත් වෙලා නැහැ. ඉතින් මේ භෞතික ලෝකයෙන්, භෞතික සම්පත් වලින්, භෞතික යසයිසුරින් මේ ආධ්‍යාත්මික රික්තේ හිස්පව පිරවිය නොහැකි කියන අවබෝධය ලැබූ සහ එය පුරවන්නට ඕනේ ආධ්‍යාත්මික ධනෙයින් කියන තීරණයට ආ ඇත්තන්ට තමයි යෝගීවරු කියන්නේ. යෝගී ඇත්තන් කරන්නේ මේ සියල්ල අතහරිනවා. මේ වයින් නෙමේ, ජීවිතේ පුරවගෙන වැඩක් නැහැ, ගෙදර පුරවගෙන වැඩක් නැහැ, ධනෙන් ගෘහ භාණ්ඩ වලින් ඔළුව පුරවගෙන වැඩක් නැහැ, දැනුමින් බලයෙන් පුරවගෙන වැඩක් නැහැ. මේවා ඔක්කොම අත්හැරලා කිසියම් සුද්ධ වූ සිතිවිල්ලක, පුණ්‍ය වූ සිතිවිල්ලක සිත එකතු කරන්නට ඕනේ. ඒ පුණ්‍ය වූ සුද්ධ වූ සිතිවිල්ලකින් හිත පුරවන්නට. එහි එබඳු සුද්ධ වූ සිතිවිල්ලක් සමග පුණ්‍ය වූ සිතිවිල්ලක් සමග එකතු වීමට තමා යෝග කියන්නේ. යෝග කියන්නේ දෙකක එකතු වීමට. යෝගියෙක් කියන්නේ මේ තමන්ගේ හිස් ආධ්‍යාත්මය අර බාහිර තියෙන සුද්ධ වූ පුණ්‍ය වූ සිතිවිල්ලක් සමග එකතු කරනවා. ඒ සිතිවිල්ලෙන් පුරවනවා හිත හදවත. හැබැයි ඒ හිතිවිල්ලෙන් පුරවන්න නම් අර මෙතෙක් කල් එකතු කරන් හිටිය භෞතික දේවල් සියල්ල අත්හරින්නට ඕනේ. ඉතින් සියල්ල අත්හැරලා භෞතික වශයෙන් පේන්නේ දිලින්දෙක් විදියට, නමුත් ඒ තැනත්තා ආධ්‍යාත්මික වශයෙන් හරි පොහසත් සතුටින් ඉන්න කෙනෙක්. අර සිතිවිල්ලෙන්, ඒ පුණ්‍යවන්ත සිතිවිල්ලෙන් හිත පිරී තිබෙන නිසා භෞතික අතෘප්තිය නෑ. දැන් ඒ ධනයෙන් එයා පෙළුණා නම් ඒ තිබුණ ධනයෙන් හෝ නැතුබුණ ධනයෙන් හෝ ඒ කිසි දෙයකින් පෙළෙන්නේ නෑ. ඒ ප්‍රශ්නයක්ම නෙමෙයි. වෙනත් බාහිර භෞතික දේවලුත් ප්‍රශ්නයක් නෙමෙයි. ඒ සියල්ලම අතහැරලා ඉන්නේ. සියල්ල අතහැර ඒ අත්දකින්න ආධ්‍යාත්මික සංසිඳීමක්, ආධ්‍යාත්මික සැපයක්, අර ඒකාග්‍රතාවත් සමග යෝගීන් හැබැයි එයින් සෑහීමකටපත් වෙන්නේ නැහැ. ඒ ආධ්‍යාත්මික සංසිඳීම, ඒ ඒකාග්‍රතාව දෙන ආධ්‍යාත්මික සංසිඳීම තබැහැ අර ආධ්‍යාත්මික රික්තේ පුරවන්න. පිරුණා වගේ හැඟීමක් එනවා. ඒ ඕනෑම දෙයක් එක්ක එන්න පුළුවන්. අපි කැමැති විදිහේ ආහාර වට්ටෝරුවකින් ආහාර වේලක් ගන්න තියෙනවා නම් ඒ අපි හිතන විදිහට ගානට ලුණු, ගානට මිරිස්, ගානට සීනි, සියල්ල එක්ක කැමැති විදිහට ගන්න පුළුවන් නම් ගත්තාම ඒ මොහොතට දැනෙනවා හරීම පිරුණු බවක්. කුස විතරක් නෙමෙයි, හිතත් පිරුණා වගේ. නමුත් ස්වල්ප මොහොතකින් අර කුසගින්න කෙසේ වෙතත්, ඒ කුසේ තිබුණු හිස් බව කෙසේ වෙතත්, හිතේ තිබුණු හිස් බව නැවත ඇවිලෙන්නට පටන් ගන්නවා. හිතේ ගින්න නැවත ඇවිලෙනවා. ඒ හිස් භාවයේ ගින්න. ඉතින් තව මොනව හරි ඉල්ලනවා. තව මොනව හරි ඒ ටික දුන්නාම ආයෙත් ආ දැන් හරි කියනවා. ආයෙත් එකකින් තවත් දෙයක් ඉල්ලනවා. දැන් මේ සියල්ල නැවතිලා අර ඒකාග්‍රතාව තුල මේ සියල්ල නතර වෙලා, නමුත් සෑහීමකටපත් වීමක් නැහැ. එනිසා ඉන් එහා, තව එහා තියෙන ශාන්තියක්, තව එහා තියෙන ඒකාග්‍රතාවක් තමා සොයන්නේ මෙලොව වශයෙන්. ඉතින් ඒ ඒකාග්‍රතාවයේ හිම්ම තියාගෙන මේ කියොත් ඊට ගැළපෙන, ඊට සුදුසු අනුරූප කිසියම් බ්‍රහ්ම ලෝකයක උපදිනවා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඒක ඇතුලේ විවිධ වූ ශ්‍රේණි තියෙනවා. පාසලක පන්ති වගේ 1 2 3 4 වගේ දිව්‍ය ලෝකත් තියෙනවා, බ්‍රහ්ම ලෝකත් තියෙනවා. ඒකෙත් නෑ කෙලවරක්. මෙන්න මෙතනින් ඉවරයි, මෙතෙන්ට ගියාම හරි කියලා කියන්න බෑ. ඒක ඇතුළෙත් අර අතෘප්තිය ඒ විදිහටම තියෙනවා. දැන් අපි මෙලොව වශයෙන් මනුස්ස ලෝකේ මේ ප්‍රශ්න අත්දකින්නේ බොහොම ටික කාලයයි, බොහොම ස්වල්ප කාලයයි. ඕනෑම ප්‍රශ්නයක් අත්දකින්නේ. මොකද අපේ ආයුෂත් ටිකයි, අපේ දවසත් බොහොම කෙටි. දහවලත් පැය 12යි, රාත්‍රියත් පැය 12යි. ඉතින් ප්‍රශ්නයක් කොහොම මේ දිගු කාලයක් අත්දකින්න අපිට මේ පෘථුවිය ඉඩ දෙන්නේ නැහැ. අපේ කෙටි ජීවිත කාලේ ඉඩ දෙන්නේ නැහැ. නමුත් එහා දිග ජීවිත කාල, ආයු කාල තියෙන ලෝකවල මේ ප්‍රශ්නත් එක්ක, අතෘප්තියත් එක්ක ඉවර නොවන දවස්, නොගෙවෙන දවස් විඳින්න වෙනවා අතෘප්තිය. කරන්න දෙයක් නැහැ, ඉන්න වෙනවා. එතරම්නේ ඉහළට යෑම, ඉහළට යෑම, ඉහළට යෑම ඉවරයක් නැහැ. අර ඉහළට යන්න කලින් තිබුණු අසහනේ ඒ විදිහටම තියෙනවා ඊට වැඩි කාලයක්. ඉහළට යන්න යන්න වෙන්නේ කාලය වැඩි වෙනවා, දුක් විඳින. දැන් මෙන්න මෙබඳු මානසික ස්වභාවයක සිටි ලෝකයට තමා මේ විකසිත වීම වටින්නේ. ඒ සම්බුදු විකසිත වීමක, සම්බුද්ධත්වයේ පිබිදීමක පණිවිඩය ලැබෙන්නේ. මේ සියල්ල දිහා බුදු වැසින් බලා පැදෑරුවේ කිසිම හරයක් නැති දේවල් විදියට. දැන් අපි ඇහිම් බලනකොට අපිට ලොකු හරයක් තියෙනවා හැම දෙයක්ම. හැබැයි බුදු ඇසින් දේශනා කළේ මේවයි කිසි හරයක් නැහැ. මේ එකම මඩ වගුරක්. එක මඩ වගුරක් මේක අතිවිශාල මුළු විශ්වයේම කියන්නේ මහා මඩ වගුරක් විදියට තමයි බුදු ඇසට දැක්කේ. බුදු ඇසින් දොටුවේ. හැබැයි අපිට එහෙම නැහැ. මේකේ හරි වටිනවා මුතුමැණික් තියෙනවා බොහොම ශ්‍රේෂ්ඨයි විශිෂ්ටයි මේ මඩ වගුර. ඉතින් ඒක අපිට මඩ වගුරක් විදියට පේන්නේ නැහැ. නමුත් මේක මඩ වගුරක්. මේ මඩ වගුරේ තමයි අපි ගිලිලා ඉන්නේ සියලුම සත්වයන්. ඔබත් මාත් ඇතුළු හැමෝම ඉන්නේ මඩ වගුරක ගිලිලා මඩ නාලා මඩ කාලා මඩින්ම පිරিলা. මේ මඩ වගුරේ තමයි අපි මේ ශ්‍රේණි හදාගෙන ඉන්නේ. පඩිපෙල් හදන් ඉන්නේ මඩේම තමයි. මඩින්ම තමයි පඩිපෙල් ටික හදන් ඉන්නේ. මේක පළවෙනි පඩිය. මේ යට පඩි ඉන්න කෙනාට වැඩිය මං උසස්. ඒ කොම එකම මඩ. එකම දුගඳ. එකම පිළිකුල. හැබැයි ඒක පිළිකුල පිළිකුල විදිහට පේන්නේ. ඒක බොහොම සුවඳක් විදිහට දැනෙන්නේ ඉන්න කෙනාට, මඩේ ඉන්න කෙනාට, මඩේ උපන් කෙනාට, මඩේම ජීවත් වෙලා මඩේම මිය ඇදෙන කෙනාට මඩතරන් සුවඳක් තවත් නැහැ. ඒත් සංසාරයේ අපිට සුවඳයි. සංසාරයේ අපිට රසවත්. සංසාරයේ අපිට වටිනා ඊට වැඩිය වටින දෙයක් නැහැ. අපිට මොකද්ද තියෙන වටිනාම දේ? සංසාරේ. අපි වටිනවයි කියලා හිතන ඕනෑම දෙයක් අරන් බලන එක සංසාරේ කොටසක්. සංසාරේ කෑල්ලක්. මේ සංසාරයේ නැමැති මඩවගුරට මහා වටිනාකමක් දීලා ඒ මඩවගුරින් පොඩ්ඩක් අපි අයිති කරගෙන මෙන්න මගේ මඩ ටික කියලා ඒකට වෙන කාටවත් එන්න දෙන්නේ නැහැ, වෙන කාටවත් අත ගහන්න දෙන්නේ නැහැ, වෙන කාටවත් ස්පර්ශ කරන්න දෙන්නේ නැහැ. බඳු නොදන්නා දුකක, දන්නා දුකක නොවේ, නොදන්නා දුකක ඉපදී නොදන්නා දුකක ජීවත් වෙලා නොදන්නා දුකක අභාව ප්‍රාප්ත වෙන ලෝකයකට මේ පණිවිඩය ලැබුණේ මෙය මඩ වගුරක්. ඉන් එහා දෙයක් නැහැ. මේ කාරණය මීට වැඩිය කියන්න වෙන වචන නැහැ. උන්වහන්සේ කිව යුතුම වචන වලින් තමා කිව මේක මඩ වගුරක්. මඩ. ගඳ ගහන මඩ වගුරක්. දුක දහමන මඩ වගුරක්. ඉවස් පහත් ભેද නැහැ. මොකක්ද කියන ඉවස් පහත් ભેදේ? පහත් ભેද තියෙනවා. ඒ උස් පහත් ભેද එන්නේ මඩෙ නෙමෙයි. වෙනත් මූලයකින්. පොදු සිතිවිල්ලක්. බොහොම පොදු සිතිවිල්ලක්. පොදු සිතිවිල්ලෙන් ආරූඪ වී ආවේශ වී සිටින්නේ හැම පොදු මිනිස්සෙක් නිසා තම පොදු ජනයා කියන්නේ. පොදු ජනයා මොකද්ද මේ පොදු සිටිවිල්ල? මේ මා සිටින මඩ වගුර, මා සිටින මේ මඩවල අන් සියලුම මඩවල වලට වඩා ශ්‍රේෂ්ඨයි. උතුම් උසස් වටිනවා. අනිත් ඒවා පහත්. මේ මූලික සිතිවිල්ල මේක බොහොම ප්‍රාථමික සිතිවිල්ල. කියන්නේ පහළම මනසේ පතුලින්ම උපදින සිතිවිල්ල. හැබැයි මේක හැම මනසකම උපදිනවා. පොදු සිතිවිල්ල. හැබැයි පොදු කියන එක අපිට තේන්නේ, අපිට හිතන්නේ මේක පෞද්ගලික සිතිවිල්ලක්. අනිත් පැත්තෙන් ඇත්තම ඇත්ත සිතිවිල්ලක් විදියට, පරම සත්‍යයක් විදියට. මගේ પરම්පරාව බොහොම උසස්. ඒකට හේතුව කියන්න පුළුවන්. නැම කෙනෙකුට ඒ කියන්න හේතු තියෙනවා. මගේ પરම්පරාව බොහොම උතුම්. මගේ ගම හරි ඉහළයි, හරි වටිනවා. මගේ පාසල. ඒ ගැන ඕනේ තරම් වාද කරන්න පුළුවන්. මගේ පාසල තමයි හොඳම ස්කෝලේ. ඒ පන්තිය, මගේ ගුරුවරය, මගේ අම්මා තාත්තා, මගේ අදහස්, මගේ ආයතනය, මගේ වෘත්තිය, මගේ විශේෂ දැනුම, මගේ නගරය, මගේ රට, මගේ ජාතිය, මගේ ආගම, මගේ ලෝකය, මේ විදිහට මේ මූලික සිතිවිල්ලෙන් ආවේශ වී, ආරූඪ වී, වර්ණවත් වී තමා හිතන්නේ. දැන් මෙහෙම එක්කෙනෙක් නෙමෙයි හිතන්නේ. එක පාසලක ළමයි විතරක් නෙමෙයි මෙහෙම හිතන්නේ. හැම පාසලකම ළමයි හිතන්නේ. හිතවනවා. හැම දරුවෙක්ම හිතනවා. හැම රටවැසියෙක්ම හිතනවා. ලෝකේ එක රටක් නෙමෙයි හැමෝම හිතනවා. ඒ ඇහුවොත් හේතුත් කියනවා. කොහොමද මේ රට ශ්‍රේෂ්ඨ වෙන්නේ අනිත් රටවල් වලට වඩා? කොහොමද මේ ආගම ශ්‍රේෂ්ඨ වෙන්නේ අනිත් ආගම් වලට වඩා? ඒ පිළිබඳ ලියවුණු පොත් දහස් ගාණක් තියෙනවා. මේ පොදු සිතිවිල්ලක්, මේ පොදු සිතිවිල්ලෙන් ආතුර වූ සිත්වලට තමා පොදු ජනයා කියන්නේ. ඒට දහමේ කියන වචනේ පුතුජන, පෘතක්ජන. මම ශ්‍රේෂ්ඨයි, මගේ දේවල් ශ්‍රේෂ්ඨයි. ද මේ කාරණේ පැහැදිලිව තේරුම් ගන්න, අපේ පාසලක් ශ්‍රේෂ්ඨ වෙන්න පුළුවන්. ඒ පාසලේ විශිෂ්ට ලක්ෂණ තියෙන්න පුළුවන්, විශිෂ්ට ගුරුවරු. හැබැයි ඒ නිසා නෙමෙයි කියන්නේ පාසල ශ්‍රේෂ්ඨයි කියලා. මගේ පාසල නිසා, මගේ પરම්පරාව නිසා, මගේ ගම නිසා, මගේ යමක් මගේද, එය උතුම්. අපි කවුරු හරි කියනනම් මගේ පාසල මට උතුම්. ඒ කිසි ගැටලුවක් නැහැ. මගේ රට මට උතුම්, මගේ ආගම මට උතුම්. ඉතින් ඒ ගැන කාටද වාද කරන්න පුළුවන්? කවුරු හරි එහෙම කිව්වොත් මට මේ පොත හරි වටිනවා. කවුරු හරි පොතක් කියලා කියනවා, මේ පොත මට හරි වටිනවා. ඉතින් කාටද කියන්න පුළුවන්? නෑ, ඔය පොත ඔබට වටින්නේ නෑ. ඒ පෞද්ගලික දෙයක්. එතන කිසි වාදයකුත් නෑ, ගැටුමකුත් නෑ. හැබැයි ඒ සීමාව ඉක්මවලා මේ පෘථග්ජන චින්තනය යනවා එළියට ගිහිල්ලා තමන්ට වටින දේ සමස්ත ලෝකේටම, සමස්ත ප්‍රජාවටම සහ සමස්ත විශ්වයටම ඒත්තු ගන්නන්න හදනවා. ඒ තමයි පෘථග්ජන ස්වභාවය. මගේ පාසල මටත් වටිනවා, ලෝකෙටත් වටිනවා, ඔබටත් වටිනවා. ඔබේ පාසලේ නොවුණාට, ඔබ වෙන පාසලක වුණාට ඒක පිළිගන්න ඕනේ. මගේ ගම මටත් වටිනවා, ඔබටත් වටිනවා. ඒක පොදු වටිනාකමක් විදියට අපි ගේනවා හැමෝටම. අන්න එතනදි තමා ගැටුම පටන් ගන්නෙ. ඒතර නොගැටි අපිට වටිනාකම් දෙන්න පුළුවන්. මට වටිනවා කිව්වොත් කාටවත් වාද කරන්න බෑ. මට වටිනවා. එතන නවතින්න බෑ මේ පුහුදුන් හිතට. මොකද මේ පුහුදුන් චින්තනයේ එන්නේ ඊට වඩා ගැඹුරේ තියෙන මමත්වයේ උල්පතින්. තම මමත්වයේ යමක් ස්පර්ශ කරනවද, අපි යමක් ස්පර්ශ කරනවද මමත්වයේ? මගේ පවුල, මගේ කාර් එක, මගේ ගෙදර, මගේ පාර, මගේ දර්ශනය, මගේ විද්‍යාව, මගේ රට, මගේ ආගම, මගේ ලෝකය, මගේ පක්ෂය, මේ විදිහට මමත්වයෙන් අපි යමක් ස්පර්ශ කරනවද, ඒ ස්පර්ශ කළ සැනින් එය තමා විශිෂ්ටතම දේ බවට පත් වෙන්නේ තමන්ට. හැබැයි ඒක පේන්නේ නැහැ. මේක මටයි මේක වටින්නේ. මොකද ඒක මගේ කියලා මං කියන නිසා, මම ඒකට ඔප්පුවන් ලියන් තියෙන නිසා, මා සින්නක් කරවයිති කරන් තියෙන නිසා. එහෙම පේන්නේ නැහැ. නොපෙනෙන නිසා ඒ මමත්වයෙන් එන විස පුහුදුන් හිත කරන්නේ මමත්වයේ විසින් අරව ස්පර්ශ කරනවා. ස්පර්ශ කරාම එයින් ඒ විස යන්නේ Tamanට. ඒ ගමට නෙමෙයි Tamanට. ඒතර මමත්වය අපිටයි දෂ්ට කරන්නේ. අනිත්‍යයට නෙමෙයි Tamanට තමයි මමත්වයේ දෂ්ට කරන්නේ ඒ විසින්. ඒ විස දෂ්ට වුණාම ඉතින් අපි ලෙඩ වෙනවා. ඒ ආතුර මමත්වයෙන් ලෙඩ වෙලා. පෘථග්ජනයන් කියන්නේ මමත්වයෙන් උමතූ අය. උමතුලා තියෙන වෙන මානසික රෝගයකින් නෙමෙයි මමත්වයෙන්. මේ මමත්වයෙන් උමතුනහම ලොකු ලැයිස්තුවක් තියෙනවා මෙන්න මගේ 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 දේවල් ලොකු ලැයිස්තුවක්. ඒ ටික තමයි අති විශිෂ්ටම දේ, වටිනාම දේ, ශ්‍රේෂ්ඨම දේ. ඒ ලැයිස්තුවෙන් බාහිර දේවල් පහත්. ඒව බොරු. මේක තමයි ඇත්ත. මේක තමයි ඇත්ත. යමක් ඇත්ත නම් ඒ මගේ දෙයක්. මගේ දේවල් ටික විතරයි ඇත්ත. අනිත් ඒවා බොරු. මේක තමයි සත්‍යයේ යථාර්ථයේ අන්දේවල් මායාවක්. දැන් මෙහෙම එක්කෙනෙක් නම් හිතන්නේ ලෝකේ කිසි ගැටලුවක් නැහැ. හැබැයි දෙන්නෙක් හිතන්න පටන් ගත්ත ගමන් ඒ දෙන්න ගැටෙනවා. මේ විදිහට මේ මමත්වයෙන් මමත්වයේ විසින් හිත් දෙකක් දෂ්ට කළාම ඒ විස ගියාම හිත් දෙකට ඒ හිත් දෙක ගැටෙනවා දෙන්න ගැටෙනවා දැන්. තයම්තාක් පුහුදුන්නයි සිටිනවාද ඒ තාක් ඒ ඇත්තන් මේ මමත්වයෙන් උමතු වෙලා ඔවුනොවුන් හා වාද කරගන්නවා අපි අපිම බැනගන්නවා ගහගන්නවා මොනවට ගහගන්නවද මොනවට වාද කරනවද අපිම දන්නේ නැහැ. හැබැයි අපි වාද කරන වෙලාවට බැනගන්න වෙලාවට අපිට හිතෙනවා අපි මේ බැනගන්නේ ගහගන්නේ බොහොම වටිනා දෙයක් බේරගන්නේ කියලා. මෙහෙම ලෝකයකට තමා බුදුරජාණන් වහන්සේ බණ කීවේ. ඒ බණ කීවේ මේ මඩවගුරේ ඉන්න අපිට. වගුරේ සිටින අපිට උන්වහන්සේ නෙළුම් මලක් වී බණ කීවා. උන්වහන්සේ මඩවලේ ඉන්නේ මේකයි බුද්ධත්වයේ කියන්නේ ප්‍රබුද්ධත්වයේ කියන්නේ සුපිපුණු පියුමකට. ඒ විශ්වේ බුද්ධත්වයේ සංකේතමත් කරන්න කිසියම් දෙයක් තියෙනවද? තාරකාවක් හරි මණිකක් හරි මොකක් හරි තියෙනවද වඩා ගැළපෙනම දේ තමා සුපිපුණු පියුම ප්‍රබුද්ධ පද්මය. ඒ නිසා තමා මුල් කාලේ මුල්ම කාලේ බෞද්ධ සිතුවම් වල දේවල් තිබුණා මිනිස්සුත් හිටියේ සිතුවම් ඇතුලේ. හැබැයි බුදුහාමුදුරු ඉන්න තැන හිස්ස තිබුණේ. එතන බුද්ධ රූපයක් තිබුණේ නැහැ. හිස්ස. හැබැයි හිස්ව තියෙනකොට මේක ඒක අර්ථය ගන්න පුළුවන් බොහොම ටික දෙනාට. බුද්ධත්වය කියන්නේ ශූන්‍යත්වය වගේ එකක් ඒක තේරෙන්නේ බොහොම ටික දෙනාට. ඒ නිසා ඉන් පස්සේ ඒ වෙනුවට නෙළුම් මලක් තමයි සිතුවම් කළේ. බුද්ධ රූපේ අඳින්න ගියේ නැහැ. මොකද බුද්ධත්වය රූපී ස්වභාවයකට ගේන්න බැහැ කියන ස්ථාවරයේ තමයි මූලික මුල් කාලේ බෞද්ධයෝ හිටියේ. මේ බුද්ධත්වය කියන්නේ රූපී ස්වභාවයක් නෙමෙයි, ශරීරයට සම්බන්ධ දෙයක් නෙමෙයි. හැබැයි යමක් කියන්න ඕනේ නිසා, දෙන්න ඕනේ නිසා නෙළුම් මලක් තමයි ඇන්නේ. තමා වඩාත් සුදුසුම යෝග්‍යතම සංකේතය ප්‍රබුද්ධත්වයට. විකසිත වූ නෙළුමක්, පියුමක්. ඒතර උන්වහන්සේ නෙළුමක්සේ ඉහළට වැඩම කරලා නෙළුමක්සේ විකසිත වෙලා අර මඩවල ඇතුලේ මේ මඩවලට ගහගන්න, බැනගන්න, මඩ අයිති කරගන්න, තව කෙනෙක් ඒ මඩ අයිති කරගනී කියලා මඩ ගොඩක් බදාගෙන ඉන්න අපට දේශනා කරනවා. ඔය මොන උසස් වීම ගත්තත් ඒවා සැබෑ උසස් වීමක් නෙමෙයි. උසස්ම උසස් කෙනත් ඔය මඩේම තමයි ඉන්නේ. වැඩිපුරම මඩ තියෙන උසස්ම කියලා. මේක ඇතුලේ උසස් පහත් ભેදයක් නැහැ. ඒව ඔක්කොම හදාගත්ත දේවල් සංසාරය ඇතුලේ. එකම රවුමක තමයි හැමදෙනාම කරකැවෙන්නේ. හරියට මේ පෘථුවිය කරකැවෙනවා වගේ එකම අක්ෂයක් වටේ එකම රවුමක් වටේ සූර්යා පැත්තට හැරෙනකොට පෘථුවිය ඒ පැත්ත ආලෝකමත් වෙනවා. ඒ පැත්තට දවස උදා වෙනවා, එළිය ලැබෙනවා, පිටුපාල තියෙන පැත්තට අඳුර. ඒ පැත්තට බෑ හැම වෙලෙම සූර්යා දිහා බලාගෙන ඉන්න. ඕනේ වුණත් බෑ. ඒ තමන්ගේ අතේ නෙමෙයි, පෘථුවිය අතේ නෙමෙයි තියෙන්නේ තමන් කොපමණ වේගෙන් කරකැවෙනවද. ඒ පෘථුවිය අතේ නම් තියෙන්නේ යාට පුළුවන් ඕන ඕනේ විදිහට වේගය අඩු කරන්න, වැඩි කරන්න, නවත්ත ගන්න. හැබැයි එහෙම නෑ. මේක ධර්මතාවයක්. ධර්මතාවයක් කියන්නේ කාටවත් අයිති දෙයක් නෙවෙයි. ධර්මතාවලට අයිතිකාරයක් නෑ. දැන් ගුරුත්වාකර්ෂණයට අයිතිකාරයෙක් ඉන්නවද? අපි කියන ගුරුත්වාකර්ෂණයේ පියා කවුද කියලා. හැබැයි පියාටවත් ඒ ගුරුත්වාකර්ෂණය අයිති නෑනේ. ඒකට අයිතිකාරයෙක් නෑ. ඒක ධර්මතාවයක්. ඒ ධර්මතාව හොයාගන්න පුළුවන්. හොයාගන්න පුළුවන්. හැබැයි අයිතිකාරයෙක් නෑ. එතකොට මේ පෘථුවියට අයිති නෑ. තමන්ගේ භ්‍රමණය පරිභ්‍රමණය මේ දෙකම අයිති නෑ. තමන්ට පාලනය කරන්නත් බෑ. පෘථුවිය දන්නේත් නෑ ඊමන් කරකැවෙන්නේ කියලා. තමාට කරකැවෙන බව දන්නේත් නැතුව ඇති. මොකට කරකැවෙනවද දන්නේත් නැහැ. කරකැවෙනවා. ඒතර ඉරට ලං වෙනකොට ආලෝකය ලැබෙන. ඉරෙන් ඈත් වෙනකොට කළුවර අනිත් පැත්තට යනකොට. මේ ලංවීම සහ වෙන්වීම, සමීප වීම සහ දුරස් වීම පාලනය කළ නොහැකි ධර්මතා දෙකක්. අපි සතුටු සිතින් සතුටුදායක දේවල් වලට ලං වෙනවා. සතුටු සිතින් සතුටුදායක දේවල් වෙතට අපි සමීප වෙනවා. සමීප වෙලා අපි හිතනවා එතන නවතින්න, පදිංචි වෙන්න. ඒ කිට්ටු වෙලා පුළුවන් තරම් කිට්ටු වෙලා ඉන්න. එහෙම ඉන්න වෙලාවල් තියෙනවා. හැබැයි යම් වේගයකින් අපි සමීප වුණාද එපමණම වේගයකින් දුරස් වෙනවා. මේ ධර්මතාවය අපි තේරෙන්නේ නැහැ. අපි තේරුම් ගන්න බලන්නෙත් නැහැ. ඒ නිසා අපි දුක් විඳිනවා. අපිට අපි කැමති දෙයකට හිතන විදියට කිට්ටු වෙන්න බැරි වුණාම අපිට දුකයි. කැමති තරම් කාලයක් ඉන්න බැරි වුණාම දුකයි. යන්න වෙනකොට දුකයි. අකමැති දේවල් එක්ක ඉන්න වෙනකොට දුකයි. අකමැති දේවල් වෙතට එන විට දුකයි. අකමැති දේවල් වලින් හිතුණු ගමම්ම පැනලා යන්න බැරි වෙනකොට දුකයි. ඒතර මේ විවිධාකාර වූ අසහනවල අපි එලිලා වෙලිලා මේ කරකැවි කරකැවි ඉන්නවා එකම රවුමක. මේ ලෝකය අපේ පැත්ත, මේ ලෝකය අපි ඉන්න පැත්ත. ඉර දිහාට හැරෙනකොට ඔන්න එළිය වැටෙනවා, සූර්යා උදා වෙනවා. අලුයම හරි හොඳයි. කළුවර නෑ දැන්. එහෙන් දහවල් වෙනකොට හරි අමාරුයි. රස්නේ පිච්චෙනවා පිච්චෙනවා පිච්චෙනවා. දැන් අපිමයි මේ කැරකිලා කිට්ටුනේ. මුලින් හොඳයි, හැබැයි ටික වෙලාවක් යනකොට පිච්චෙන්න පටන්. හැබැයි පිච්චුණා කියලා අපිට බෑ විජහට හැන්දෑවේ හය කරගන්න. හැන්දෑවේ 7-8 වෙන්න බෑ. ඉක්මනට ඔර්ලෝසෝ කරගන්න පුළුවන් අපිට. හැබැයි ඒ 6-7 කාලගුණය ලැබෙන්නේ අපිට පිච්චි 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 ඉන්න වෙනවා. ඒ નિયમિત වෙලාව එනතුරු අපිට පිච්චෙන්න වෙනවා. මේ ගමනේ නෑ කිසි වර්ණනා කරන්න, ප්‍රශංසා කරන්න සහ නවතින්න තැනක්. මෙන්න මෙතන හොඳයි කියලා. මේ කාරණේ පැහැදිලි කරලා අවධාරණයෙන් අපට කියා සිටිනවා, නියම උසස් වීම නම් මේ මඩවගුරින් ඉහළට එමයි. ඒ තමා සැබෑම ඉහළ යෑම, සැබෑම උසස් වීම. බුදුන් මඩවගුරින් ආර්ය භූමියට පැමිණීම. ආහිර වශයෙන්ුත් මඩ, අභ්‍යන්තර වශයෙන්ුත් මඩ. ඒ අභ්‍යන්තර මඩට තමා කෙලෙස් කියා කියන්නේ. ඒතර බාහිර වශයෙන් මේ දිරණ කුණු වෙන දේවල් තමා හැම දෙයක්ම. එන්නෙන්ද ලස්සන වෙන, සුවඳ වෙන, රස වෙන දේවල් ලෝකෙ කොහෙත් නැහැ. රසවත් දේවල් තියෙනවා, හැබැයි එන්නෙන්ද ඒවා නීරස වෙනවා. සුවඳවත් දේවල් ලෝකෙ තියෙනවා, හැබැයි එන්නෙන්ද දවසින් දවස සුවඳ වැඩි වෙලා යන්නේ. එන්නෙන්ද සුවඳ අඩු වෙලා ගිහිල්ලා ගඳ ගන්න පටන් ගන්නවා. ඒ තමයි ස්වභාවය. බාහිර ලෝකෙ, හැබැයි අභ්‍යන්තර ලෝකයට එනකොට අභ්‍යන්තරයේ තියෙන දිරීම ඊට වඩා ශනිකයි. ඒ අභ්‍යන්තර මඩවලට තමා කෙලෙස් කියන්නේ. කෙලෙස් කියන්නේ කිලුටු කියන අදහසින්, මඩ කියන අදහසින්. ධ්‍යාන මිත්‍රවරුනි, ඒ අභ්‍යන්තර කෙලෙස් වලින් කිලුටු වෙමින් යන ගමනකට තමා සාංසාරික ගමන කියන්නේ. අභ්‍යන්තර කිලුට බෝ වෙන දෙයක්. බෝ කරගන්න හරියට ඇඟට ලෙඩ බෝ වෙනවා වගේ හිතට කෙලෙස් බෝ වෙනවා. කෙලෙස් කියන්නේ රෝග බීජ. කිසියම් මොහොතක වේදනාවකින් දෙන්නේ ඒ මොහොතේ හිත රෝගී හිතක්. කියම් ක්ලේශයක් ඇතුල් වෙලා හිත රෝගී තත්වයට පත් කළා. කෙලෙස් කියන්නේ විස බීජයක්. ඒව ඇඟට නෙමෙයි ඇතුල් වෙන්නේ හිතට. බැලූ අත පේන්නේ කෙලෙස් තමයි. වෙන කිසි දෙයක් පේන්නේ නැහැ සංසාරේ. කොහෙ බැලුවත් පේන්නේ කෙලෙස්. වෛරය පේනවා, බය පේනවා, ගිජු බව පේනවා, ආසාව පේනවා, ඊර්ෂ්‍යාව පේනවා, මානය පේනවා, පසුතැවිල්ල පේනවා. මේවා තමයි පේන්නේ කොහෙ බැලුවත්. අපට තිබුණේ නැහැ තේරීමක්. මේ කෙලෙස් අතරම ඉපදිලා, කෙලෙස් වලින්ම ඉපදිලා, කෙලෙස් මඩු වගුරේම එරිලා, කෙලෙස් වලින් මාතුර වෙලා, කෙලෙස් වලින්ම මිය යෑම හැර වෙන තේරීමක් අපට තිබුණේ සම්බුදු උපතට පෙර, සම්බුද්ධත්වයට පෙර. වෙන තේරීමක් නැහැ. මෙන්න මේ තේරීම අපිට ලැබුණේ නැහැ. තව ජීවත් වීමක් තිබෙනවා කියන පාර අපට විවෘත වුණේ සම්බුද්ධත්වයෙන් පස්සේ. ඒ නිසායි අපි අදත් හදවතින්ම කෘතවේදී වෙන්නේ. එබඳු වරමක්, එබඳු පාරක් අපට විවර කර දීම ගැන. එහෙම නැතිනම් අපි තවමත් මේ කෙලෙස් මඩ වගුරෙම පුළුවන් තරම් යටට එරී එරී තමයි ඉන්නේ, සහින්ද වෙන්නේ. මේ අපේ හිත්වල උපදින කෙලෙස් සහ අනුන්ගේ හිත්වල උපදින කෙලෙස් කොහොමද පාවිච්චි කරන්නේ? ඒව දකින්නේ කොහොමද? නිකෙලෙස් වෙන්න මඩවගුර පේනවා, උඩ පිපුණු නෙළුමක් පේනවා. හැබැයි කොහොමද මේ මඩ වගුරෙන් නෙළුමක් වෙලා පිපෙන්නේ? ඒ තාක්ෂණය මොකද්ද? ඒ යාන්ත්‍රණය මොකද්ද? ඒ කලාව මොකද්ද? ඒ විද්‍යාව මොකද්ද? එයයි අප සොයාගත යුත්තේ. අපිට මඩවලට බැන බැන ඉන්නත් පුළුවන්, නෙළුම් වලට වැඳ වැඳ ඉන්නත් පුළුවන්. හැබැයි කොහොමද මේ මඩවලක නෙළුමක් වෙලා පිපෙන්නේ කියා නොසොයා එනිසා සොයනවනම් සොයාගන්න තියෙන එකම කාරණය අනාවරණය කරගන්නවා නම් අනාවරණය කරගන්නට තිබෙන එකම අභිරහස මෙයයි කොහොමද මඩ වගුර නෙළුමක් වෙලා පිපෙන්නේ වෛරේ මඩ වගුර කොහොමද මෛත්‍රියේ නෙළුම බවට පත් වෙලා විකසිත වෙලා සුවදාමන්නේ රාගේ මඩ වගුර කොහොමද විරාගේ පද්මයක්ව විකසිත වෙන්නේ ඊර්ෂ්‍යාවේ දුගඳ හමන මඩ කෙලෙසද ප්‍රතිචක්‍රීකරණය වෙන්නේ මුදිතාවේ පත්මේ විදිහට ඉන්සාවේ කුණු කෙසේද අවිහිංසාවේ පියුම බවට පත් වෙන්නේ කොහොමද ඒ තාක්ෂණයට ඒ කලාවට ඒ විද්‍යාවට ඒ යාන්ත්‍රණයට ඒ ධර්මතාවට තමා භාවනාව කියන්නේ. මෙතන කළ යුතු යමක් තිබෙනවා. මඩවලට බැන බැන ඉන්නත් පුළුවන්, නෙළුම් මලට වැඳ වැඳ ඉන්නත් පුළුවන්. හැබැයි වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ වෙනුවට මේ පරිවර්තනයට සූදානම් වෙන්න. ඒ පෝෂණය ගන්න තියෙන්නේ කෙලෙස් වලින්ම තමයි. වෙන කොහෙන්වත් නෙමෙයි. වෛර නොකර ඉන්නේ කොහොමද කියන ඒ දැනුමේ විද්‍යාව හැංගිලා හිර වෙලා සැඟවිලා තියෙන්නේ වෛරය ඇතුලේ. වෛරය විතරයි අපිට තියෙන්නේ වෙන දෙයක් නැහැ. ඒ නිසා භාවනාව අපට කියනවා බලන්න වෛරේ දියා, බලන්න තරහ දියා. වෙන කොහෙවත් බලන්න එපා. හිතේ තරහක් තියෙනවනම් ඒ දිහා බලන්න. ආ මට තරහක් නැහැ කියලා තරහ උඩින් සුදුහුණු ගෑවට වැඩක් නැහැ. බලන්න තරහ දියා. අවශ්‍ය නම් කෙනෙකුට අවෛරේ පියුමක්ව විකසිත වෙන්නට අවශ්‍ය නම් ඒ වෛරය ඇතුලේ තමා තියෙන්නේ අවෛරේ පියුම වෙන්නට අවශ්‍ය පෝෂණය. එනෙළුම් පඳුරේ මඩෙන් තමයි ගන්නේ පෝෂණය. මඩකකා මඩබිබී තමා පද්මයක් ඉහළට ඇවිල්ලා පිපෙන්නේ. එසා භාවනා කරන්න කෙලෙස් ගැන මොකද ඒ තමා වර්තමාන ඇත්ත. හිතේ රාගයක් එනවා. නම් මේක වැරදි, මේක වැරදි කියලා ඒක පැත්තකට දානවා වෙනුවට ඒ පැත්තකට දැමීමට නෙමේ භාවනාව කියන්නේ. ඒ සාමාන්‍ය සම්මුතිය වෙන්න පුළුවන් ඒක වහලා දාන එක. හැබැයි භාවනාවේදී නිරාවරණය කරන්න කෙලෙස් තමන්ට, අනුන්ට නෙමේ. තමන්ට තමන්ගේ කෙලෙස් නිරාවරණය වෙන්න, අවංක වෙන්න. අවංක කෙනාට පමණයි විකසිත වෙන්න පුළුවන්. ඒ නිසා තමා කරණීය සූත්‍රය කියන්නේ ඔබට අවශ්‍ය නම් විකසිත වෙන්න, සැනසිල්ලේ පද්මේ විදියට ඔබට පිපෙන්නට ඕන නම් සක්කු උජූච සූජූච. ඔබට පුළුවන්, බැරි නෑ පුළුවන්. අවංක වුණොත් උජූච, අවංක වුණොත් සහ වඩාත් අවංක වුණොත්. අක අවංක ලස්සන වචන දෙකක්. වංක කියන්නේ වංගු. වංක ගිරියක් කියන්නේ හැරි 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 නැමි නැමි යන එක. ඒකේ කෙලින් නැහැ, ඍජු නැහැ. වහනවා, වැහිලා. දැන් ක වංගුවක් හැරිච්ච ගමන් ඒ පිටිපස්සේ පේන්නේ නැහැ, ඉදිරියේ පේන්නේත් නැහැ. වහන්ට එපා තමන්ගේ කෙලෙස්. ඒවා වහන්න එපා, අංග ගන්න එපා, ආවරණය කරන්න එපා. ආවරණය කරාට කමන්නේ වහගත්තට කමන්නේ අංගගත්තට කමන්නේ මේ කෙලෙස් මඩ වගුරෙම දිගටම හොඳ කෙනෙක් විදිහට ඉන්න ඕන. ඉතින් හොඳ නම අහගෙන හොඳ කෙනෙක් විදිහට ගෞරව ලබන කෙනෙක් විදිහට ඉන්න ඕන නම් වහගත්තට කමක් නැහැ. හැබැයි අවශ්‍ය නම් මේ සැබෑ අවශ්‍යතාවයක් තිබෙනවා නම් මෙතනින් උඩට එන්න ඉහළට යන්න ආර්ය භූමියටපත් වෙන්න මේ පුහුදුන් භූමියෙන් මිදිලා මේ මඩවලින් උඩට ඇවිත් සුවඳහමන පවිත්‍රත්වයේ සංකේතය වුණු නෙළුමක් වෙන්න අවශ්‍ය නම් තමන්ට තමන් වහන්ට එපා. තමන්ට තමන් රහසක් වෙන්න එපා. රහස් තියෙන්න පුළුවන් අනිත් අයට නොකියන. නමුත් තමන්ට නොකියන රහස් තියාගන්න එපා. එසා ඍජු වෙන්න, ඍජු බැල්ම හෙලන්න සිතිවිලිවලට. තමන්ගේ හිතේ පහළ වෙන සිතිවිලිවලට. අංකෝ පිළිගන්න. ඊර්ෂ්‍යාව ඊර්ෂ්‍යාව විදිහට, බය බය විදිහට, ලෝභේ ලෝභේ විදියට, අමනාපේ අමනාපේ විදියට. දැන් ඇයි මේ අමනාපය ඇති වුනේ? ඇයි මේ අමනාපය ඇති වුනේ? ඇයි මේ ලෝභය ඇති වුනේ? ඇයි මේ බය ඇති වුනේ? අන්න හොයන්න. අමනාපේ අමනාපේ විදියට දැකීමට තමා චිත්තානුපස්සනා කියන්නේ. අමනාපේ ඇති වුනේ ඇයි කියා හේතු හොයාගෙන යන ගමනට තමා ධම්මානුපස්සනා කියන්නේ. මේ තමයි විපස්සනා සම්මා සතිය. මේ සම්මා සතිය ලෝකෙට අනාවරණය වුණේ අද වගේ වෙසක් පුන් බොහෝ දවසක බොහෝම ඈත අතීතේ. මේ විපස්සනාව ලෝකයට ආවේ ඒ විපස්සනාව පිළිබඳ අනාවරණය ලෝකෙට ලැබුණේ මෙබඳු වෙසක් පුන් පොහෝ දවසක ඈත අතීතේ. ඉතින් මේව අවුරුදු 2600ක් පරණයි. හැබැයි කබල් වෙලා නැහැ. පිළුණු වෙලා නැහැ. යල් පැන ගිහිල්ලා නැහැ. ඉඳුල් වෙලා නැහැ. අදටත් මේ සම්මා සතිය සහ මේ විපස්සනාව බොහෝම නැව් හරිම අලුත්. අලුත්ම අලුත් විද්‍යාවටත් වඩා සම්මා සතිය අලුත්, විපස්සනාව අලුත්. මේ අද හොයාගන්න දෙයක්. අද ලෝකේ හොයාගන්න දේවල් තියෙනවා. ඒත් අපි හිතන ඒවා තමයි අලුත්ම අලුත් නෑ. ඊටත් වඩා මේ විපස්සනාව අලුත්මක් නිසාද ඒ කිසිම දැනුමකට බෑ ඔබව අලුත් කෙනෙක් බවට පත් කරන්න. නූතන කෙනෙක් බවට පත් කරන්න, නවීන කෙනෙක් බවට පත් කරන්න. විපස්සනාවට පුළුවන් කෙනෙක්ව අලුත් කෙනෙක් බවට පත් කරන්න. තරහ ගන්න කෙනෙක්ගෙන් තරහ නොගන්න කෙනෙක්ව නිර්මාණය කරන්න පුළුවන් එකම විද්‍යාව තමයි විපස්සනා. දු ඉගෙනවීමක්, මෙබඳු ආලෝකයක්, මෙබඳු විද්‍යාවක් මිනිස් ඉතිහාසයේ එදා මෙදා තුර ලැබිලා නැහැ. මේ වෙසක් පොය දවසේ ලැබුණා වගේ. ඒ නිසායි අදත් අපි පහනක් පත්තු කරන්නේ. අදත් අපි ඒ පිළිබඳව හිතන්නේ. මීට වඩා හිතන්නට ඕනේ. මේ පහනක් පත්තු කළා වෙසක් කූඩුවක් ඉල්ලලා ඒ සමරනවා වගේම ඊට වැඩිය ඒ රසය අපි තුලින් අනුභව කරන්නට කාලයයි මේ. රසය වර්ණනා කළා ඇති. දැන් රසය අත්දකින්නට කාලයයි. ආයේ මෙහෙම අවස්ථාවක් ලැබෙයිද නොලැබෙයිද කියන්න කවුද දන්නේ? මේ බඳ හිතෙන විට තමා හදවතේ මහා කෘත වේදීත්වයක්, අප්‍රමාණ වූ ගෞරවයක් අපේ ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි උපදින්නේ. විවිධ වූ ගැටලු තියෙනයි උන්වහන්සේ ළඟට ගියා. ගිහිල්ලා ප්‍රශ්න ඇහුවා. තමන්ගේ ගැටලුව තමන්ගේ දුක තමන්ගේ අසහනේ. දෙතින්දි හරිම වැදගත් ලස්සනම දේ තමයි බුදුරජාණන් වහන්සේ කවදාවත් කිව්වේ නැහැ. ඕක විඳපන්. ඕක විඳපන්. ඒක තමයි ලබා උපන් හැටි. ඒක තමයි කර්මය. ඒක තමයි දෛවය. ඒ තමයි දෙවියන්ගේ කැමැත්ත. මේ තමයි ලෝකේ හැටි. දෙයිබඳු උත්තරයක් කවදාවත් දීලා නැහැ. මොනම ගැටලුවක් මොනම ප්‍රශ්නයක් පෞද්ගලික වේවා පොදු වේවා දේශපාලන වේවා ආර්ථික වේවා මනෝවිද්‍යාත්මක වේවා ආගමික වේවා මොනම ප්‍රශ්නයක් කවුරු අරන් ගියත් එහෙම උත්තරයක් දීලා ෂේප්පුණු කෙනෙක් නෙමේ අපේ ශාස්ත්‍රඥයන්. අන්සේ තුල තිබුණු සුවිශේෂී දක්ෂතාවයක් උන්වහන්සේ තුල තිබුණු අසම සම හැකියාවක් තමයි ඕනෑම ප්‍රශ්නයක් බෙදලා 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 බලන්න පුළුවන්කම. විශ්ලේෂණය කර බැලීමේ හැකියාව. දැන් මොන ප්‍රශ්නය ඇහුවත් උන්වහන්සේ විශ්ලේෂණය කරා. කිව්වේ නැහැ මේක කර්මය පිළිගන්න, මේක දෛවයේ පිළිගන්න, ඔක දෙවියන්ගේ කැමැත්ත, ඔක ලබා උපන් හැටි, මේක රටේ හැටි, මේක ලෝකේ හැටි, මේක මේ කාලේ හැටි නෑ. ඕනෑම දෙයක්කට හේතු තියෙනවා. හැම සිදුවීමක්ම හේතුන් නිසා තමා පහළ වෙන්නේ, සිදු වෙන්නේ. ඒ බුදු සිත බුදු නුවණ හරියට තියුණු, ඉතාම තියුණු පොරවක් වගේ. අපිට පේනවා කොටයක්. එකක්නේ කොටේ කියන්නේ. හැබැයි මේ කොටේට බඳු තියුණු පොරවකින් අවශ්‍ය ශක්තිය යොදවලා බලය යොදවලා ගැහුවොත් ඒක දෙපළු වෙනවා. දැන් එක කොටයක් නැහැ. ඒක පළු දෙකක එකතුවක්. ඊළඟට ඒ තවත් දෙපළු කරන්න පුළුවන්. තවත් දෙපළු කරන්න පුළුවන්. අන්තිම කීර දක්වාම පළු කරමින් පළු කරමින් පළු කරමින් යන්න පුළුවන්. මේක තමයි බෙදලා 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 බලන්න පුළුවන් හැකියාව. කෙලවරක් නැහැ. ඇහැට නොපෙනෙන මට්ටමට බෙදන්න පුළුවන්. නිසා තමයි දහමේ මේ වචනේ කියන්නේ සියල්ල සංස්කාර. හැම එකක්ම සංස්කාරයක්. සංස්කාර කියන්නේ හැම දෙයක්ම වෙනත් දේවල් වල එකතුවක්. ඕනෑම දෙයක් ගත්තහම වෙනත් දේවල් වල එකතුවක්. සම්බෝලයක් ගන්න, අපි සම්බෝලේ. අපි කියනවා එකක් සම්බෝලයක්. ওই සම්බෝලේ සම්බෝලයක් හදන්න, සම්බෝලයක් කමු, සම්බෝලෙ බෙදන්න. ඒතර එකක්. හැබැයි ඒකේ මොකද්ද තියෙන්නේ? බැලුවහම ඒකේ දේවල් කීපයක එකතුවක්. පොල් තියෙනවා, ලුණු තියෙනවා, මිරිස් තියෙනවා, ලුණු තියෙනවා. ඒතර මේකේ ඒ හැම දෙයක්ම තියෙනවා නැත්තේ සම්බෝලෙ. සම්බෝලේ ඇර අනිත් හැම එකක්ම තියෙනවා. ඒතර මේක නමක් විතරයි. ඒ නිසා කියන්නේ මේක සංස්කාරයක්. ඊළඟට ඒ දේවල් ගත්තත් ආයේ බෙදන්න 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 පුළුවන්. දැන් අපිට මේ ශරීරය අපිට පේනවා මහ ලොකු ශරීරයක්. අපි සරලව ගත්තොත් අපි ටික ටික ගියොත් අතීතයට 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 මෙච්චර ලොකු ශරීර තිබුණ නැහැ අපේ. අවුරුදු 5කට කලින් 10කට කලින් 15කට කලින් එහෙම ගියොත් එහෙම ගිහිල්ලා ගිහිල්ලා අපිට ඉපදිච්ච දවසට ගියොත් නම් බොහොම පුංචි ශරීරයක්. අවුකසැතුල්ට ගිහිල්ලා බලන්න පුළුවන් නම් ඒක හිතාගන්නත් බැරි තරම් පුංචි. එහෙම එහෙම ගිහිල්ලා අපි මවුකස පිළිසගත්ත දවස බැලුවම ඇහැට පේන්නේ නැති දෙයක්. ඇහැට පේන්නේ නැහැ. ඉන් එහා ගැන කොහොමත් අපිට කියන්න බෑ. ඉන් එහා කොහොමද කියලා. එතකොට ඒ තමයි අපිට පේන ආරම්භය. එතකොට නැති තැනකින් තමයි මේ පටන් ගන්න තියෙන්නේ. නැහැ කියලා අපිට කියන්න වෙන තැනකින් නැහැ කියලා කියන්න බෑ. නමුත් ඇහැට පේන්නේ නැති බරක් නැති තැනකින් තමයි පටන් ගන්න. දැන් මේ ලොකු බරක් තියෙන, උසක් තියෙන, මහතක් තියෙන කෙනෙක් බවට පත් වුණේ. පැත්තෙන් අතීතය බැලුවාම එක් වෙන ඊළඟට අනාගතය බලම් 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 ගියොත් ඕම ගිහිල්ලා 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 මරණයටපත් වේ. මරුණට පස්සේ මේක පිච්චුවේ නැත්තම් ඒ ටික ටික නැති වෙවි යනවා. ගිහිල්ලා 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 දවසක ආයෙ හොයාගන්න බැරි වෙයි. කවදා හරි දවසක බැලුවොත් මේ ශරීරේ නැහැ. කැලිට නැහැ. මොනවත් නැහැ. ශූන්‍යත්වයෙන් පටන්ගෙන ශූන්‍යත්වයට යන ගමනක්. විවිධ හේතු නිසා එකතු වෙනවා. ඒ හේතු නිසා පවතිනවා. හේතු අයින් වෙනකොට වෙන් වෙලා යනවා. ඒ නම දෙන්න බෑ තවදුරට. කලලේ කියපු නම දැන් දෙන්න බෑ. අලුත් උපන් ළමයා කියපු නම දැන් දෙන්න බෑ. ධන ගාන බහතෝරන ළමයා නෑ. පාසල් ගිය ළමයාත් නෑ. විශ්වවිද්‍යාල ගිය ළමයාත් නෑ. තරුණයත් නෑ. තරුණියත් නෑ. එහෙම එහෙම ගිහිල්ලා මේ දැන් ඉන්න කෙනත් නැති වෙවි ගිහිල්ලා මృత ශරීරයක් කියන දැන්ට මේ ශරීරය යනවා. මේක තමයි මේ සංස්කාරවල ස්වභාවය. හොයාගන්නත් බෑ අපිට මේවා එකතු වීමේ නැතිවීමේ අග හොයාගන්නත් බෑ. මේ භෞතික දේ විතරක් නෙමෙයි සියලුම කාරණා සංස්කාර. ඒවා බෙදලා බලන්න පුළුවන්. විශ්ලේෂණය කරන්න පුළුවන් කියන එක ලෝකෙට අනාවරණය වුණේ අද වගේ දවසක. නහන්සේ විතර දවසක් ආව රාජ්‍යපාලකෙක්. බොහොම විශාල රාජ්‍යපාලකෙක් ඇවිත් කිව්වා මම මෙහෙම කලින් දිනයක් දාගෙන අපොයින්ට්මන්ට් එකක් අරගෙන ආවේ බරමුදුරණන්ස්කෝ. ඊට කලින් දවසකත් මං ආවා. එතකොට ඔබවහන්සේ සමාධියක හිටියේ. ඒ නිසා මං මේ අහල පහල හිටිය කෙනෙකුට කියලා ගියා මං ඇවිල්ලා ගියා කියලා. ඒ පණිවිඩය ලැබුණද? බුදුරණන්සේ කිව්වා ඔව් ඒ පණිවිඩයත් ලැබුණා. හැබැයි මං ඒ සමාධියෙන් පිබිදුණා. ඔබේ යන ගමන ඔබේ ගමන ඇහිලා ඔබේ වූ පණිවිඩ කාර්යයත් මට ලැබුණා. ඉතින් දැන් මේ කාරණයෙන් පස්සේ මේ රාජ්‍ය පාලකයා ආනව ප්‍රශ්නයක් මට මේ ප්‍රශ්නයක් තියෙනවා අහන්න. ඒක අහන්න කෙනෙක් නැති නිසා තමයි ඔබ වහන්සේ වහගෙන ආවේ. හැමෝම ගහ ගන්නවා, හැමෝම පැන ගන්නවා, හැමෝම උණුවුන් කා කොටා ගන්නවා, යුද්ධ කරනවා. බොහොම නරක වචන වලින් බැනගන්නේ. හිතා ගන්න බැරි දේවල් ආයුධ විදියට පාවිච්චි කරනවා උණුවුන් ගහ ගන්න. මේක මිනිස් ලෝකෙත් වෙනවා, අමනුෂ්‍ය ලෝකෙත් වෙනවා. මිනිස් ලෝකේ විතරක් නෙමෙයි, මිනිස් ලෝකේ, ගන්ධබ්බ ලෝකේ සහ දේව ලෝකේ. මේ දෙවියන් අතරත් නෑ සාමයක්. මේ ප්‍රශ්නේ අහන්නේ දෙවියන්ගේ රජ සක්‍රිය. ତර මිනිස්සුන්ට විතරක් නෙමෙයි මේ ප්‍රශ්නේ. ඇයි මෙහෙම වෙන්නේ? ඇයි මෙහෙම වෙන්නේ? ඇයි මේ හැමෝම කැමති සාමයෙන් ඉන්න? හැමෝම කැමති සමගියෙන් ඉන්න. නමුත් එහෙම හිතුවට ඉන්න ඕනේ කියලා එහෙම ඉන්න වෙන්නේ නෑ. නොහිතන විදිහට බැනගන්න පටන් ගන්නවා, වාද කරන්න පටන් ගන්නවා. ඒ බැනගන්න වාද කරන විට බොහෝම දරුණු වචන පාවිච්චි කරනවා. ඊළඟට ගහගන්න පටන් ගන්නවා, අතපයින් ගහගන්නවා සහ අවු වෙන දේවල් ආයත විදිහට පාවිච්චි කරලා උණුන් කා කොටා ගන්නවා. මෙහෙම වෙන්නේ ඇයි? ඇයි අපිට බැරි සාමයෙන් ඉන්න අපිට ඕනේ වුණත්? දැන් ඉතින්දි බුදුරජාණන් වහන්සේ කියන මේක තමයි ලෝකෙ හැටි, මේක තමයි සංසාරයේ හැටි, මේක තමයි කර්මය, මේක තමයි දෛවය. නෑ. උන්වහන්සේ බොහොම ලස්සනට මේක දිගින් දිගට මේ කාරණිය විශ්ලේෂණය කරා, විග්‍රහ කරා, බෙදලා 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 පැහැදිලි කරා සාමය පිළිබඳ. මූලික හේතු දෙකක් ඉදිරිපත් කරනවා වචන දෙකකින්. ඉස්සා මච්චරිය. මේකට මූලික හේතු දෙකම ඇයි? ඒ මානසික හේතු දෙකක්. ඉස්සා මච්චරිය. ඉස්සා කියන්නේ ඊර්ෂ්‍යාව. මච්චරිය කියන්නේ මසුරුකම්. මන්ට නැති දේ තව කෙනෙක් ළඟ තියෙනවා දකිනකොට ඇති වෙන ඉවසන්න බැරි ගතිය. ඉස්සා ඊර්ෂ්‍යාව. මට ඕනේ හැබැයි මට නෑ. තව කෙනෙක්ව තියෙනවා. තියෙන බව මට අහන්න ලැබෙනවා, දකින්න ලැබෙනවා. එවිට අන්න ඒ ඕනෑකම තියෙන මගේ හිතේ පහළ වෙන ප්‍රතික්‍රියාව, ඒ ක්ලේශය, ඒ මඩ කසලයට තමයි ඊර්ෂ්‍යාව කියන්නේ. ඒ ඊර්ෂ්‍යාව පහළ වුණු ගමන්ම අපි දෙගොල්ල ප්‍රතිවිරුද්ධ දෙපිරිසක් බවට පත් වෙනවා. ඊර්ෂ්‍යාව බෙදනවා ලෝකයේ දෙකට. මේ මඩ වගුර දෙකට බෙදනවා. අරයට වැඩි මඩ තියෙනවා, මට ඒ මඩ නැහැ. ඒ හැඟීමත් එක්ක. ඒතර බලන්නේ හතුරෙක් දිහා බලන විදිහ. ඊර්ෂ්‍යාව ආගමම්ම සමහරට එකම පවුලේ වෙන්න පුළුවන්. සමහරට එකම සහෝදර සහෝදරිය වෙන්න පුළුවන්. එක ගමේ වෙන්න පුළුවන්, එක පන්තියේ, එක පාසලේ, එකම රටේ, එකම ආගමේ, එකම දේශපාලන පක්ෂේ වෙන්නත් පුළුවන්. මේවා දෙකක් වෙන්න අවශ්‍යම නැහැ. හැබැයි ඊර්ෂ්‍යාව ආගමම්ම දෙපැත්තකට බෙදෙනවා. ඒ ඊර්ෂ්‍යාව විසින් තමන්ව වෙන් කරනවා, අර අය හතුරන් විදිහට පෙන්වනවා. නැති අය තියන අයට වෛර කරන්න පටන් ගන්නවා. ඒක තමයි ඊර්ෂ්‍යාව. ඊළඟට මච්චරිය කියන්නේ මසරු බව. දැන් මසරු බව පහළ වෙන්නේ තියන අයගේ හිත් තුළ. ඒ අය බලනවා, ආ මට තියෙන දේ මේ අයට නැහැ. මොනවා හරි දැනුම හරි, දේපල හරි, බලය හරි, නිරෝගිකම හරි, මොනවා හරි දෙයක් නැහැ. එතකොට මේ අය මගේ දේ පැහැර ගන්න පුළුවන්. මම මේව පරිස්සම් කරගන්න ඕනේ. ඒ අය මගේ හතුරු. මසුරු බවත් ලෝකේ දෙකට බෙදනවා. මසුරු බව හතුරන් නැති කරනවා. දේපල නෙමෙයි හතුරු ඇති කරන්නේ. ධනෙ නෙමෙයි. ඒ තමන්ට තියෙන දේවල් පිළිබඳ ඇති වෙන මසුරුකම. මසුරුකම කියන්නේ මගේ දේ මට පමණයි. මම වෙන කාටවත් අයිති නෑ. වෙන කවුරුත් එක්ක මම බෙදා ගන්න නෑ. මේව මගේ. තමන්ගේ දේ තමන්ට පමණයි කියලා ඇතිවෙන ඒ පවිටු ආත්මార్థකාමී සිතිවිල්ල, ඒ මඩ, ඒ ක්ලේශය, ඒ කසලයට තමා මසුරුකම කියන්නේ. ඊර්ෂ්‍යාව කියන්නේ මට ඕනේ දේ මට විතරයි ලැබෙන්න ඕනේ. ඒක වෙන කාටවත් ලැබෙන්න බෑ. මේ දේශනාවේදී සක්කපඤ්ඤ සූත්‍රයේ ඉද්‍රෙන්නාසි බොහොම පැහැදිලිව මේ විශ්ලේෂණය කරනවා. බෙදලා 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 යනවා එහාට එහාට. මනාප අමනාප, ප්‍රිය අප්‍රිය, ওই විදිහට මේ ප්‍රශ්නෙට හේතු. ඒ නිසායි වාදේ ඇති වෙන්නේ. ඒ නිසායි ඕනෝන් බැනගන්නේ. ඒ නිසායි ගහගන්නේ, කා කොටා ගන්නේ, මරා ගන්නේ. මනුෂ්‍ය ලෝකෙත්, අමනුෂ්‍ය ලෝකෙත්, දිව්‍ය ලෝකෙත් වෙනසක් නැහැ. මේ අවශ්‍ය නම් අත්තරින් දීර්ෂ්‍යාව අඩු කරන්න, ඊර්ෂ්‍යාව අඩු කරන්න, මසුරු බව. මට ඕනේ මට නෑ, තව කෙනෙකුට තියෙනවා. ඉතින් ඒක මට ප්‍රශ්නයක්. එයි මම මේක ප්‍රශ්නයක් කරගන්නේ. මට තියෙනවා, අනිත් අයට නෑ. ඇයි ඒක මටම තියෙන්න ඕනේ කියලා හිතන්නේ? මට බැරිද බෙදා ගන්න? මේ මඩ වගුරු දෙකෙන් එළියට එන්න, උඩට එන්න සාමය අවශ්‍ය නම් ඊර්ෂ්‍යාව සහ මසුරු බව අත්හරිමින් පිපෙන්න නොමසුරු භවයේ සහ මුදිතාවේ පියුම විදිහට. ඉතින් බුදුරජාණන් වහන්සේට තිබුණු සුවිශේෂී හැකියාවකට පුංචි නිදර්ශනයක් මේ හැම දෙයක්ම උන්වහන්සේ බෙදලා 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 බැලුවා. සුවිශේෂී ගුණයක් තමා උන්වහන්සේ මේ මඩ වගුරු පිපුණු නිලුමක් මඩත් එක්ක කිසි සම්බන්ධයක් නැහැ. සම්බන්ධයක් නැහැ මඩත් එක්ක. උන්වහන්සේට මඩ ගැහුවා. ගහන්න පුළුවන් හැමෝම මඩ ගැහුවා. නමුත් උන්වහන්සේ මඩ ගාගත්තේ නැහැ, නාගත්තේ නැහැ. ඔබේ මඩ ඔබම ගන්න. මං ඒව බාරගන්නේ. එයට අහසට ගැහුවා වගේ. අහසට දැන් මේ අහසට කෙනෙක් ගැහුවොත් වෙහෙසටපත් වෙන්නේ යාමයි. අහසට රිදෙන්නේ නැහැ. අහස කියන්නේ හිස්. එහෙම දෙයක් නැහැ, ශූන්‍යත්වේ. අපි උඩ බල්ල කෙල ගහනවා අහසට. ඒ කෙල අහස බාර ගන්නෑ. ආපහු ගහපු කෙනාගේ මූණටමයි වැටෙන්නේ. හැබැයි කවුරු හරි බාර ගන්න හිටියොත් தත්ත්වය වෙනස්. උපමන මඩ ගැහුවත් ඒ හැම මඩකින්ම උන්වහන්සේ තව තව බැබළුණා. හරියට නෙළුම් මලක් වගේ හැම මඩක්ම පෝරක් කරගෙන. කවුරුවත් උන්වහන්සේට නිඳා කරේ නැත්තම්, උන්වහන්සේ මරන්න කුමන්ත්‍රණය කරේ නැත්තම්, අපහාස කරේ නැත්තම්, වාද කරේ මොනවත් නැහැ කියලා හිතන්න ඔතන දේවදත්තත් නැහැ, බුද්ධ චරිතයේ චිංචිමානවිකාවත් නැහැ, සච්චකත් නැහැ, නාලාගිරිත් නැහැ, අඟුලිමාලත් නැහැ, කවුරුවත් නැහැ. අන්ත දින වටිනාකම අපිට එහෙම වටිනාකමක් දැනෙයිද? ඒතරේ වටිනාකම, ඒ පෝෂණය, ඒ සුපුෂ්පිත බව ලැබුණේ ලබා ගත්තේ අර සියලුම අත්දැකීම් පොරක් කරගෙන. ඒවා කෙලින්ම කණ්ඩ ගියේ නෑ මේ මඩ. ඉස් ලෝකේක නිකලෙස්ස වැඩ සිටි උත්තමෙක්. කෙලෙස් ලෝකේ නිකලෙස්ස වැඩ සිටියා. නිකලෙස් පවේ නිරාමිස සෝයේ වින්දා. අපිටත් පුළුවන් නම් හිතේ ක්ලේශයක් උපදිනකොට ඒ අඳුනගෙන ටිකක් හරි එයින් ඈත් වෙන්න, එතන තියෙන්නේ අර සෝයේ තමයි. ඒ සෝයේ තමයි අපි මේ අංශු මාත්‍රයකින් හරි විඳින්නේ. කෙලෙස් එක්ක ඉන්න කල්ලි සෝයේ නෑ. සතුට දෙයි කෙලෙස්, හැබැයි සැනසෙල්ල දෙන්නේ නැහැ. කෙලෙස් දන්නේ නැහැ සැනසෙල්ල කියන්නේ මොකද්ද කියලා. බුදු පියාණන් වහන්සේට මොන ප්‍රශ්න අරන් ආවත් උන්වහන්සේට හැකියාව තිබුණ උන්වහන්සේ තුලින් ඒ ප්‍රශ්නය පරිකල්පණයට ලක් කරන්න. කවදාවත් බුදුරජාණන් වහන්සේ කියලා නැහැ මොනම කාරණයකදීවත් කවුරු මොන ප්‍රශ්නය ඇහුවත් මොන මාතෘකාව දුන්නත්. පොඩ්ඩක් ඉන්න, මං අර පොත බලලා ඉන්න, ආවල් කෙනාගෙන් අහලා ඉන්න, හෙට මං කියන්නම්, අනිද්දා කියන්නම් නැහැ. ඒ මොහොතේම ඒ කාරණේ, ඒ මාතෘකාවේ ප්‍රශ්නය පරිකල්පණය කිරීමේ හැකියාව උන්වහන්සේට තිබුණා. කිසියම් මූලාශ්‍රයකින් තොරව, උපුටා ගැනීමකින් තොරව, උද්ෘත විදිහට ගැනීමකින් තොරව, ඒ තමයි සම්මා සම්බුද්ධත්වය, පටිභාණය. කිසාගෝතමී ඇවිත් කියනකොට, බේතක් ඉල්ලනකොට තමන්ගේ දරුවට, උන්වහන්සේ බේතක් දුන්නනේ, ගිහිල්ලා අබ ටිකක් හොයන් එන්න නොමලගේකින්. දැන් එහෙම අබ හොයන්න බැරි බව උන්වහන්සේ කොහොමද දැනගත්තේ? දැන් හොයාගෙන ආවනම් බැරි වෙලාවත් නොමලගේකින් මොකද වෙන්නේ? හැබැයි බුදුරජාණන් වහන්සේ 100%ක් දැනගෙන ඉඳ ඇති, එහෙම හොයන්න බෑ. හොයන්න බෑ කියලා උන්වහන්සේ දැනගත්තේ කොහොමද? උන්වහන්සේ ඊට කලින් ගෙවල් ගාන ගිහිල්ලා ඇහුවද මේ ප්‍රශ්නේ, ඔබලයි ගෙදර අබ තියෙනවද, කවුරු හරි මැරුණද? නෑ, එහෙම ගියේ නෑ මේ කතාවේ, එහෙම ගිය බවක් නෑ. ඒ වගේම ඒ වෙලාවේ දිවසින් ඒ මුළු ගම රටම බැලුවේ නෑ. හැම ගයක් ගයක් ගානිම උන්වහන්සේගේ දිවස මෙහෙවල අබ තියෙන්නේ කොතනද, කවද්ද කවුරු හරි මැරුණේ? ඒ දෙකම කරේ නෑ. ඒතර කොහොමද උන්වහන්සේ දැනගත්තේ? 100%ක් මේක 99%ක් නෙමෙයි, 99%ක් දැනගත්ත දෙයක් අන්තිම එකේ වරදින්න පුළුවන්. එක ගයක් හරි ඉති නෑ, එකම පවුලක්වත් හිටියේ නෑ. කොහොමද උන්වහන්සේගේ පරිකල්පණයෙන් ආ කමඨහනක් නේ? ද එහෙම කමඨහනක් ලෝක ඉතිහාසයේ ඊට කලින් කවුරුවත් දීලා නෑ, ඊට පස්සේ දීලත් නෑ. එහෙම බෙහෙතක් ලෝක ඉතිහාසයේ මොනම රටකවත් කියවෙන්නේ නෑනේ. ඔය වගේ ප්‍රශ්නයකට එහෙම බෙහෙතක් දුන්නා කියලා නොමලගේකින් අබමිටක් ගේන්න කියලා. එතකොට කොහෙන්ද ඒ කමඨහන ආවේ? තකින් නෙමෙයි නං, වෙන ගුරුවරයෙක්ගෙන් නෙමෙයි නං, උන්වහන්සේ ප්‍රායෝගිකව ගෙයින් ගෙට ගිහිල්ලා සමීක්ෂණයක් කරලත් නෙමෙයි නං, දිවැසින් බලලත් නෙමෙයි නං, කොහොමද? ඒක තමයි ධර්මතාවය. උන්වහන්සේගේ පරිකල්පනයේ හැම විටම මතුවෙන්නේ යථාර්ථයෙන්. තර යථාර්ථයේ මත පදනම් වුණු පරිකල්පන ශක්තියකට තමයි සම්බුද්ධත්වය කියන්නේ. අපි කල්පනා කරනවා යථාර්ථයෙන් පිට මෙහෙම වෙන්න බෑ, අර එහෙම වෙන්න බෑ. කොහොමද එහෙම වෙන්නේ? යමක් වුණා නම් උනේ එහෙම වෙන්න පුළුවන් හින්ද. අපි වෙච්ච දේවල් දැන් වෙලත් ඉවර ඒත් අපි හිතන කොහොමද එහෙම වෙන්නේ? එහෙම වෙන්න බෑනේ. මොකද හැම විටම අපේ කල්පනාව යන්නේ මායාවත් එක්ක, මුලාවත් එක්ක. යථාර්ථයත් එක්ක නෙමෙයි. ත්‍රි යථාර්ථයෙන් මතුවෙන කල්පනා යථාර්ථයත් එක්ක ජීවත් වෙන්න පුළුවන් නම් අන්න එතනදී තමයි යථාර්ථී සංකල්පනා මතුවෙන්නේ. ඒතර හැම කමඨහනක්ම වැඩ කරා. බුදුරජාන් වහන්සේ දුන්න හැම කමඨහනක්ම වැඩ කරා. ඒව කිසිම පොතක නැහැ. කම්මට්ඨාන කියලා පොතක් තිබුණේ නැහැ. බුදුරෙදි කියලා දුන්නා මේක පිරිමදින්න. ඒක වැඩ කරා. නෙළුම් මලක් දුන්නා මේක දිහා බලලා හිතේකම් කරන්න. ඒක වැඩ කරා. මේ ස්වභාවයට තමා සම්බුද්ධත්වය කියන්නේ. කිසිම ගුරු මූලාශ්‍රයකින් තොරව යථාර්ථය මත පිහිටා මතුවෙන පරිකල්පනා ශක්තියට. කෙලෙස් ලෝකයක කෙලෙස්ථා නොතැවරි හරියට දියේ තියෙන ලෙලුම් කොලයක් වගේ දියබත් නොවි සිටීමේ හැකියාවට තමා අරහන් කියලා කියන්නේ. හැම දෙයක්ම බෙදලා 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 විග්‍රහ කිරීමේ හැකියාවට තමා භගවා. දැන් මේ වචන ඇතුලේ තව මහා කරුණ තියෙනවා. එයින් සරල කාරණා තුනක් තමයි මේ කතා කරේ. ඒ නිසා තමා දැන් මෙහෙම අපිට ඉතිහාසය පුරාම වර්තමානයේවත් මෙබඳු අනුූපමේය හැකියාවන් සහ ගුණ එකතු වුණු එක පුද්ගලයෙක් මුණ ගැහෙන්නේ නැහැ. එකම එක්කෙනයි. දෙන්නෙක් නැහැ. ඒ නිසා තමයි මේ ගුණ වලින් යුක්ත වුණු බුදුරජාණන් වහන්සේට අපි වඳින්නේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. භගවතෝ කියන්නේ බෙදලා බෙදලා බලන්න පුළුවන් හැකියාවෙන් යුක්ත වූ අරහං. කෙලෙස් වලින් ඈත්තුණු, මොනම ක්ලේශයක් එක්කවත් එකතු නොවුණු, සකීය වූ පරිකල්පන ශක්තියෙන් යථාර්ථය අවබෝධ කරගෙන අනිත්‍යයට යථාර්ථය අවබෝධ කරගන්න මඟ පෙන්වූ සම්මා සම්බුද්ධ. එබඳු භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. කල්යාණ මිත්‍රවරුනි, අපි මේ පාඩය මොනවටද නොකියන්නේ? මොන දේ කරන්න ගියත් ඉස්සෙල්ලාම තුන් පාරක් කියනවා. ඒ මොකද්ද ඒක? මේ මගුල් ගෙයක්ද, මල ගෙයක්ද, පින්කමක්ද, පිරිතක්ද, බාර් එකක් ඕපන් කරනවද, මොකද්ද කියන එක ප්‍රශ්නයක් නෑ. අපි කියනවා දේශපාලන රැස්වීමක්ද, මොකද්ද කියන්නේ කියලා දන්නේ නැතුව. හරියට ඔය පාරේ ඉන්න පොලිස් නිලධාරියෙක් සැලියුට් කරනවා වගේ, Tamante ඉහළ තරු තියන අය දැක්කාම සැලියුට් කරනවනේ. ඒ වගේ අපි හිතනවා මේක අපි බුදුහාමුදුරන්ට කරන ආචාරයක්, ගෞරවයක්. මෙහෙම කිව්වහම හැබැයි මේක ඇතුලේ තියෙන්නේ මහ විපස්සනාවක්. ඕනෑම ප්‍රශ්නයක් බෙදලා 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 විශ්ලේෂණය කරන්නට සමත් වුණු කෙලෙස් සහිත ලෝකයක ඒ කෙලෙස් හා නොතැවරි වැඩ සිටිය ඕනෑම මාතෘකාවක් ප්‍රශ්නයක් සකීය පරිකල්පන ශක්තියෙන් විග්‍රහ කරගෙන අවබෝධ කරගෙන අනිත්‍යයටත් අවබෝධ කරගන්නට මඟ පෙන්වන්නට සමත් වූ ඒ උත්තමයාණන්ට මගේ නමස්කාරය වේවා. එතට අපි මේ පාඩය අවබෝධයෙන් කියනවා නම් ඒ බුද්ධානුස්සති භාවනාවක් වෙනවා. ඒ වගේම මේ තමා අපිට තියෙන එකම සරණ. මේ පාටි කීමම නෙමෙයි, ප්‍රශ්නයක් ආවම විග්‍රහ කරගන්න පුහුණු වෙන්න. ඒක බෙදලා බෙදලා බලන්න. ඒකට මේක ඇහැටි, මේක යාගේ ඇහැටි, මගේ ඇහැටි, කර්මයේ ඇහැටි, දෛවයේ ඇහැටි නෙමෙයි. කොහොමද මේක ඇති වුනේ? මොන හේතු නිසාද? ප්‍රශ්නයක් එක්ක හිතේ ක්ලේශයක් උපදිනකොට, සමාජයේ ක්ලේශ එනකොට, ඒවට එකතු වෙලා තව තව මඩ වැඩි කරගන්න වෙනකොට බලන්න අපිට පෙරද නෙළුමක් විදිහට ටිකක් හරි උඩට එන්න. අර පත්‍රයෙන්, මේ පොතින්, අර විචාරකයා, මේ විවේචකයා, අර රූපවාහිනි චැනලෙන් යමක් කියනකොට ඒකෙන්ම ආරූඪ වෙලා ඉන් එහා චින්තනයක් නැතුව අන්තගාමී වෙනවා වෙනුවට, කාට හරි මොන දේශකයෙකුට හරි අන්තගාමී වෙනවා වෙනුවට අපේ පරිකල්පන ශක්තියෙන් යථාර්ථය විග්‍රහ කරගන්න පුළුවන්. ඒකට උත්සාහ කරන්න. එතන තමා අපිට තියෙන එකම ගැළවිල්ල. ඒ තමා අපිට තියෙන එකම සරණ. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. තෙරුවන් සරණයි.